කාරක සභාවස්ථාව පළවෙනි උපලේඛනය කුෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පස්සම්පත් සංවර්ධන වාරිමාර්ග ජීවර ජනද සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සීර්ග 118 281 282 285 290 සහ 292 සලකා බැලීම පූර්වභාග 10 සිට 12 ඉතිරි දක්වා සහ 1 සිට 7 දක්වා. ගරු විපක්ෂ නායකතුමා,
ගරු සභාපතිතුමනි, කථානායකතුමනි, මම විශේෂයෙන්ම ඊයේ එන්න බැනුන් නිසා මං හිතනවා මං යුතුකමක් තියෙනවා පක්ෂය වෙනුවෙන් ඔබතුමාට සුබ පතන්න. මොකද මල්වත්තෙන් ලැබුණු ඒ විශේෂ වූ තනතුර වෙනුවෙන් අපේ සුබ පැතුම් මේ අවස්ථාවේදී පිළිගන්නේ කියලා අපි ඔබතුමාට
මං ආගය කරනවා. ගරු විපක්ෂ නායකතුමා, කප හැරීම යෝජනාව ගරු අහිංසක අභිවදන මැතිතුමා
නඩ කියත්තිද ගරු කථානායකතුමා
13යි ගරු මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, 2019 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ අද දින විවාදයට ගෙනෙන අමාත්‍යාංශ හා ඒවා යටතේ ඇති අනිකුත් දෙපාර්තමේන්තු හා ආයතනට අදාළ අංක 118 281 282 285 290 සහ 292 දරන වැයශීර්ෂයන්ගෙන් සම්ප්‍රදායානුකූලව එක් එක් වැඩසටහන්ලි සියලුම පුනරාවර්ති වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුය කියලා මම යෝජනා කරනවා. මේක හරිනම් ගරු කථානායකතුමනි, මේ සම්පූර්ණ වැයශීර්ෂයම කපා හැරිය යුතුය කියලා යෝජනා කරන්නේ. නමුත් මොකද ඒ තරමට කතා කරන දේවල් මේ අමාත්‍යාංශයේ තියෙනවා. මේකේ පළමුවේම කාරණය තමයි මේ ගොඩනැගිල්ල. මේ ගොඩනැගිල්ලක් කුලියට අරගෙන, අනවශ්‍ය විදියට ගොඩනැගිල්ලක් කුලියට අරගෙන ඒකේ අවුරුදු එකහමාරක් කිසිම ප්‍රයෝජනයක් ගන්න නැතුව කුලිය විතරක් ගෙවුවා. ඒ අවුරුදු එකහමාරේ කුලිය ගෙවලා කෝටි තුනහමාර ගානේ කුලිය ගෙවලා දැන් සෑම වර්ෂයකම 130 ගානේ වැඩි කරනවා. 130 ගානේ වැඩි කරනවා මේකේ. මේකට මේකේ මේ 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 කෘෂිකර්ම අමාත්‍යාංශයේ තිබුණු ගොඩනැගිල්ල අපිට හොඳටම ප්‍රමාණවත්. ඒ වෙලාවේ අපි තවත් අමාත්‍යාංශ දෙකකට ඉඩකඩ දීලා තිබුණා ඒ ගොඩනැගිල්ල. ඒක දිමු ජයරත් ඇමතුමා, හෙක්ට කොබ්බෑ කඩ ඇමතුමායි කාලේ ආරම්භ කරපු වැඩසටහන. ඒකේ ගොඩනැගිල්ල ඒක ඕන තරම් ඉඩ තියෙනවා. දැන් මේක අරගෙන ගිහිල්ලා වෙන තැනකට මේ ආයතනයේ නිකන් කුලිය ගෙවන මේ ඊටත් වඩා නරක කොටස ඒක නෙමෙයි ගරු කථානායකතුමනි. මෙතන අක්කර 8ක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට හිස් ඉඩමක් තියෙනවා. එතන අක්කර 8ක ඉඩමක් තියෙනවා. මේ දෙන මුදල් වලින් පොල්ලතු මඩුවක් හැදුවා නම් මීට වඩා ප්‍රයෝජන ගන්න තිබුණා. මේ අවශ්‍යතාවයේ පිරිමහ ගන්න තිබුණා. මේකයි මම කියන්න තියෙන්නේ. මේ දූෂණ ගැන කතා කරනවා නම් මේකේ විශාල මේ අපරාධය කරන්න එපා කියලා අපි කියන්නේ. මොකද එනේ නැමැතුමා මේ ඔඩොක්කුවට වැටෙනවා. ඉතින් ඒකයි වෙලා තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒක ඒ ගැන අපිට කියන්න තියෙන්නේ. ඊළඟට මේ දැන් අර ඊයේ එහෙම ප්‍රශ්නයක් මතුණානේ ගරු කථානායකතුමනි. දැන් මේ අපේ ආණ්ඩුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කේ දැවැන්ත ආයෝජනයක් කරනවා කියලා මේ ඉතිහාසයේ විශාලම ලංකා ඉතිහාසයේ විශාලම ආයෝජනය කරනවා කියලා පුවත්පත් දැන්වීමල දැම්. දාලි වෙරලා ඒක කිව්වේ ඕමාන් රජේ අනුග්‍රහය. ඕමාන් රජේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා තියෙන්නේ ඕමාන් රජේ සම්බන්ධයෙන් මේක කරනවායි කියලා. ඒක එහෙමනම් කැබිනට් පත්‍රිකාව බොරු කැබිනට් පත්‍රිකාවක්. ජනතාව මුලා කිරීමක්. මේකේ ඕමාන් රජය කියන ඒගොල්ලන් කිසි සම්බන්ධයක් නැහැ කියලා ඊයේ ඒගොල්ලන් ඒ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා කිව්වා. මේ ලොකුම ආයෝජනය මේ ආණ්ඩුව පටන් ගත්තෙම අමු බොරු කියලා ජනතාව අන්දලා. දැන් මේ ආයෝජනිනු කරන්නේ ජනතාව ගොනාට අන්දලා. එදා ගොනාට ඇන්දුවා මේ සැරේ හරකට අන්දන්නයි මේ හදන්නේ ගරු කථානායකතුමනි. මේ මොකද්ද මේ කරන්නේ? දැවැන්ත හොරකමක තව එක පියවරක් කියලායි මේ කියන්නේ. ඒකයි අපිට කියන්න තියෙන්නේ. ඉතින් එහෙමනම් මේකේ එක අමාත්‍යාංශයක් නෙමෙයි, අමාත්‍යාංශ හැම එකේම අපිට මේවා ගැන කතා කරන්න සිද්ධ වෙනවා. මේකේ එකක්වත් මේ කියන විදියට අපේ රට සුඛිත මුදිත කරන්න අපේ මේ විශාල වැඩපිළිවෙලක් මේක තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි කනගාටු වෙනවා මේ විදියට ජනතාව හරකට අන්දන්න උත්සාහ කරන්න එපා කියලා. ගුණාට ඇඳුවට කමන්නේ 2015 ගුණාට ඇඳුවා අන්දලිවරලා ඡන්ද ටික ගත්තා. දැන් ඊළඟට හරකට ඇඳවීමේ වැඩපිළිවෙලක් තමයි ගරු කථානායකතුමනි දැන් කරගෙන යන්නේ. ඉතින් ඒක අපිට කරන කෘෂිකර්ම අමාත්‍යාංශය ගැන එතන මේව ගැන අපිට කියනවා නම් මට විශාල ප්‍රමාණයක් කියන්න තියෙනවා. දැන් පළමුවෙන්ම ගන්න තියෙන්නේ අපිට ඊයේ පුවත්පත්වල ගිය එක මේ තොරතුරක් තියෙනවා. මේකේ වී ගොවියාගේ ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා තොප්පි මාරු කරගන්නයි කියලා දිඹුලාගල රාහුල අලංකාර හාමුදුරුව ප්‍රසිද්ධ රැස්වීමක් තියලා මේක ප්‍රකාශ කරනවා. මේක කියන හැටියට දැන් මේ වී කිලෝ එකක් ඒ ප්‍රදේශයේ විකුණන්න පුළුවන් රුපියල් 26ට නාඩු කිලෝ එකක්. රුපියල් 28කට සම්බා කිලෝ එක තමයි එහෙ තියෙන මිල. ඉතින් මේක නම් මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අපේ කෘෂිකර්ම ඇමතුමාගේ ප්‍රතිපත්තිය. මොකද්ද මං අහන අපේ පළාත්වල වී විකුණන්න තැනක් නැහැ. ආණ්ඩුව වී ගන්නෙ නැහැ. ආණ්ඩුව කළු කඩේට උමන හැටියට වී ගන්න ඉඩ දීලා තියෙනවා. ගරු කථානායකතුමනි මේ කන්නේ හොඳ අස්වැන්නක් අපි ලබලා තියෙනවා. අපේ රටේ ඉතා සාර්ථක අස්වැන්නක් ලබලා තියෙනවා. එතකොට මේ අස්වැන්න විකුණ ගන්න බැරි වුණොත් මේ මිනිස්සු ගොවිතැනෙන් ඉවත් වෙනවා. මේගොල්ලන්ට මේ කරලා වැඩක් නැති වෙනවා. ඉතින් ඒක ඒ ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. සාධාරණ මිලක් දෙන්න සාධාරණ රජයේ මැදිහත් වෙලා මේ වී මිලදී ගැනීම දැන් මාතර දිස්ත්‍රික්කේ වී මිලදී ගැනීම සම්පූර්ණයෙන් නතර කළා. ඒ හම්බන්තොට දිස්ත්‍රික්කෙත් එක තැනක විතරක් ටිකක් කරන් තියෙනවා. අනිත් එක සියරම නතර කළා. ගරු කථානායකතුමනි මොකද්ද මේ අපරාධේ?
ඒ තියෙනවා නම් මට දෙන්න පුළුවන්ද?
ඔව් කියන්නේ.
ගරු කථානායකතුමනි ලංකාවේ වී ගබඩා 210ක් වී අලෙවි මණ්ඩලයේ සතුව තියෙනවා. ඒත් 210ම දැන් විවෘත කරලා තියෙන්නේ. මාතරත් එක ගබඩාවක් තියෙනවා. ඒක දැන් විවෘත කරලා
තියෙනවා. විවෘත කරලා දෙනවා ගන්නෙ නෑ.
නෑ පොඩ්ඩක් ඉන්නකෝ කෙනා. දිසාපතිවරුන්ට මුදල් ඔක්කොම යවලා තියෙනවා. ගරු කථානායකතුමනේ පොළොන්නරුවේ වී ගබඩා 27ක් ඇරලා තියෙනවා. දැන් ඔබතුමා කියපු ඔය පොළොන්නරුවේ සිද්ධිය මම කියන්නේ කරුණාකරලා රුපියල් 38ට ඔබතුමා කියන 26ට දෙන්න ඕනේ නෑ. 38ට ගන්නව නම් ඒ තැන් වලට ගෙනලා දෙන්න පුළුවන්. නාඩු කිලෝ එකක් 28යි සම්බා කිලෝ එකක් 41යි. දැන් මට කියන්නකො ඕනත් කෙනෙකුට ගෙනලා දෙන්න කියන්නකො පොළොන්නරුවේ වී ගබඩා වලට දැනට මෙට්‍රික් ටොන් 28000ක් අරන් තියෙනවා. අද වෙනකොට ලංකාවේ ගබඩා සියල්ලම වී අලෙවි මණ්ඩලේ. ඉතින් අපිට ගිහිල්ලා ගෙවල් වලින් ගිහිල්ලා බලෙන් ගේන්න බෑ. කරුණා කරලා කියන්නේ වී ගබඩා වලට ගෙනලා දෙන්න කියලා.
ඔබතුමා කියනවා මාතර ගබඩාව ඇරලා තියෙනවනේ. ඇරලා තියෙන එක ඇත්ත. එතන ඉල්ලදහරින්ට වාඩි වෙලා ඉන්න පැය ගිහිල්ලා. ඒ මිනිසුන්ට වී ගන්න කියලා නියෝගයකුත් නැහැ. මිනිස්සු වී ගන්නෙත් නැහැ. මිනිස්සු වී ගන්න සල්ලිත් නැහැ.
ගරු කථානායකතුමනි සල්ලි යවලා තියෙන්නේ දිසාපතිවරුන්ට. හැමදාම සල්ලිත් යවලා තියෙනවා. ප්‍රාදේශීය ලේකම්ට වගකීම බාර දීලා තියෙනවා. කොහේ හරි මුදල් නැත්තනක් තියෙනවනේ. ඔබතුමා දැන් කතා කරන්න මාතර දිසාපතිට කතා කරලා මුදල් නැත්තම් මම මුදල් ටික ඔක්කොම යවන්න.
හරි බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඒකට. එහෙම කරනවා නම් හොඳයි. හරි ගරු කථානායකතුමනි මේකේ අපිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ බීජ නිෂ්පාදනය පිළිබඳ ගැටලු. බීජ නිෂ්පාදනය හැමදාම තියෙන ගැටලුවක්. දැන් ඒ සඳහා බීජ ගොවිපළවල් 19ක් අපේ තියෙනවා විවිධ අංශවලට. ඒ වයින් මේ වෙනකන් මේ බීජ නිෂ්පාදනය කරගෙන යන්නේ ඉතාම සීමා සහිත බීජ ගොවිපළවල් කීපයක පමණයි. අනිත් ඒවා ඒක කෙරෙන්නේ නැහැ. ඊළාට පෞද්ගලික අංශයට මේක වඩා ඉඩකඩ ලබා දීමේ වැඩපිළිවෙලක් තියෙනවා. දැන් අපි ආරම්භ කරපු දියගම පරිසර හිතකාමී කුසිතාක්ෂණික ඒකකය මේ ආයතනයත් දැන් වසාදමලා එහෙම නැත්නම් මේක ක්‍රීඩා අමාත්‍යාංශයට බාර දෙන විදිහ වැඩපිළිවෙලක් තියෙනවා කියලා තමයි පහුගිය දවස්වල මේ කෘෂිකර්ම උපදේශක මහතුරු කණ්ඩායම උද්ඝෝෂණය කළේ.
එන්නම් ඒක අපේ කාලේ කරපු දෙයක් නෙවෙයි. ඔබතුමාලගේ ආණ්ඩුව ඒක ක්‍රීඩා අමාත්‍යාංශයට ගැසට් කරලා තියෙනවා. මම ඒක මැදිහත් වෙනවා. මම නැවත වතාවක් අපි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා කෘෂිකර්ම අමාත්‍යාංශයට ආපහු පවර ගන්න.
බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. එහෙම එකක් වෙලා තියෙනවා. මේක ආරම්භ කරේ අපි. ආරම්භ කරේ ගරු කථානායකතුමනි මේකේ මේ මෙතන කරන්න පුළුවන් වැඩ රාශියක් තියෙනවා. අපේ රටේ දැන් මේ වී අස්වැන්න මේ මහ කන්නේ ඉතාම සාර්ථක අස්වැන්නක් අපි ලබලා තියෙනවා. දැන් ඉදිරියට එන යල කන්නේ යලකන්නේත් අපි වීවගාවටම ජනතාව පොළඹවිය යුතු නැහැ. මේ වීවගාවෙන් එපිටට යන්න අපි වෙනත් වගාවන් සඳහා ජනතාව පෙළඹිය යුතු වෙලාවක් මේ. ඉතින් ඒකට උමනා කරන බීජ තියෙන්න ඕන. දැන් තමුන්නාංශගේ ගබඩාවේ සෝයා බෝංචි බීජ ටොන් 50ක්වත් නැහැ. ඉතින් කොහොමද අලුත් තවත් වගාවකට ජනතාව යොමු කරන්නේ? කුෂ බඩීරඟ බීජ ගැන මම කතා කරන්නේ නැහැ. බඩීරඟ බීජ 80ක් 90ක් විතර අපි පිටරටින් ගෙනල්ලා කරන්නේ. ඒක ඒක දන්නව මොකද මෙහි අපේ ඒ ඒකෙත් අපි මහයිලුක් පල්ලමේ අලුත් බීජයක් අපි නිෂ්පාදනය කරුවා. ඒ බීජය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන දැන් කඩාකප්පල් වෙලයි කියලා තමයි මට ආරංචි. මම දන්නේ නැහැ ඒක. මම දන්නේ නැහැ ඒක කියන්නේ ඒකත් හරියට කෙරුණ නැහැ. මොකද අපි ඒකට හමුදා කඳවුරු සම්බන්ධ කරගත්ත ඒ වෙලාවේ, ඒ වගේම ගොවියෝ ආදර්ශ ගොවියෝ මේකට සම්බන්ධ කරගත්තා. ඒ වැඩ පිළිවෙලත් දැන් කඩාකප්පල් වෙලා නම් ඉතින් ඉතුරු ටිකත් අපිට පිටරටින් ගේන්න වෙනවා. ගෙනල්ලා හරි ඒක ඒක කරන එක හරි ඒ ගේන්න ගියාම තමයි අර සේනා දලබුවා වගේ ප්‍රශ්න මතුවෙන්නේ බීජ හරහා. ඉතින් ඒ නිසා ඒකත් ප්‍රවේශමෙන් ඔබතුමා මේ අනාගතය කරනවා නම් හොඳයි අපි කරනවා නම්. එහෙම නැතිනම් දැන් සේනා දලබුවාගෙන් 120ක් විතර හානියක් සිද්ධ වෙලා තියෙනවා. ඒකට ඒකට කමක් නැහැ. ඒකත් හැබැයි ඒකත් වළක්වා ගන්න තිබුණා. ඒක નિયમિત වෙලාවට ඒ කටයුත්ත අම්පාර දිස්ත්‍රික්කයේ මේක දැනගත්තේ හැටි ඒකට ඉදිරිපත් වුණා. ඒක නොවුන එකයි මෙතන තියෙන ප්‍රශ්නේ.
අර කතානායකතුමනි ඒ වෙලාවේ හිටපු කුෂිකර්ම ඇමැත්තුමා මහින්ද අමරවීර ඇමැත්තුමා එතුමායි දැනගත්තු වෙලාවේ මේක විගසට ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. ඒ නිසා අපිට මේ වතාවේ සේනා දළඹුවාගේ හානිය 10%ට අඩුවට බේර ගන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙමෙයි අපේ හිටපු කුෂිකර්ම ඇමැත්තුමා මහින්ද යාපා ඇමැත්තුමාට කියන්න කැමති මේ අවුරුද්දේ තමයි වැඩිම බඩේරුඟු අස්වැන්නත් ලැබිලා තියෙන කියන එකත් මම ඔබතුමාට
ඔව් 289000ක් තමුන්නාසේ ලැබිලා
ගරුවා මන්ත්‍රීතුමා තව විනාඩි 3ක් තියෙනවා ඔබතුමාට.
ගරු කතානායක මේකේ ඊළාට මේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ගැනත් මට තමුන්නාසර කියන්න ඕනේ. මේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ තියෙන නඩු විභාගයේ මේ ආරවුල් විභාගයේ දැන් අවුරුදු 10-15 එක නඩුව යනවා. ඊළාට සමහර ඒවා ගේන්න වෙනවා දැන් හම්බන්තොට ඒවා ගේන්න වෙනවා මාතරට නැත්තම් කොළඹට. ඉතින් මේ ක්‍රමය නිවැරදි කරන්නේ මේකෙන් බරපතල අසාධාරණයක් මේ ගොවින්ට සිද්ධ වෙන්නේ. පාටත් මේ මේ නීතිඥ ගාස්තු මග වියදම් මේ 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 වැඩපිළිවෙල මේ මේ කල්යෑම් ඒ වගේ මේ නිලධාරීන් නෑ මේක විමස මේ 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 විමර්ශනය කරන්නේ. ඉතින් මේ අඩුපාඩුකම් ගැන තමුන්නාසේ පොඩ්ඩක් අපේ දෙපාර්තමේන්තුවත් උනන්දු කරලා ඒ කටයුත්ත කරනවා නම් හොඳයි කියලායි මට මේ වෙලාවේ කියන්න තියෙන්නේ. ඒ නිසා ඊළඟට මේ කෘෂිකර්ම උපදේශකවරුන්ගේ ප්‍රශ්නය තමුන්නාන්සේලා පහුගිය දවස්වල දැක්ක මහා දැවැන්ත උද්ඝෝෂණයක් සිද්ධ වුණා. ඒකෙදි මේ තිය දෙපාර්තමේන්තුවේ ඒ උදවියට ආ හැකි පුරප්පාඩු ටික පිරවීම සඳහා කටයුතු කරනවා නම් මේ ප්‍රශ්න හුඟක් විසඳ ගන්න පුළුවන්. දැන් මේ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂකවරු තනතුරු පුරප්පාඩු 261ක් තියෙන බව තමයි මට වාර්තා වෙලා තියෙන්නේ. ඒතකොට ඒව පුරවන්න ඒවා මේ මේ උදවියකින් පිරවීම සඳහා කටයුතු කරන්න පුළුවන්. නමුත් ඒක නොකරන නිසා තමයි මේ සේවක අසහනය ඇති වෙන්නේ. ඉතින් ඒක ඒ ගැන තමුන්නාසේ කල්පනා කළා සූසු පියවරක් ගන්නයි කියලා මේ අවස්ථාවේ මම තමුන්නාසේට යෝජනා කරනවා. ඒ වගේම අපි මේ අපේ රටේ පහුගිය සහකාර අධ්‍යක්ෂක නතුරු 641ක් තියෙනවා කියලා තමයි වාර්තාවේ. එතන මේවා 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 දුන්නනම් මේවා નિયમિત පරිදි උසස් ටීම් ටික දුන්නනම් දෙපාර්තමේන්තුව මේ අසහනේ රටේ ඇති වෙන්නේ නැහැ. මේ නිලධාරීන් මේකට විරුද්ධව නැගී හිටින්නේ නැහැ. ඊළාට මේ උදවියගේ රාජකාරි දැන් පරිබෝධනාශක පරිහරණය සම්පූර්ණයෙන්ම PHI මහත්තුරුට බාර දීලා මේක කරේ අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්තුරු. ඉතින් ඒ උදවියගේ රාජකාරිය තමුන්නාන්සේලා පවරලා දෙනවා නම් ඒකත් මම හිතනවා ඒක අඩුපාඩුවක් එතන තියෙනවායි කියලා. ඉතින්
මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමනි මේ 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 අංශය හැර මේ ඉක්මනින් මේ කියන්න සමහර මේ වෙලාවේ මේ අයවැලේ එකනින් නම් වෙන් කරලා තියෙන මුදල් ප්‍රමාණය තමුන්නාන්සේලාගේ මේ වැඩ කටයුතු ප්‍රමාණවත් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ගිය වර්ෂයට වැඩිය විශාල ප්‍රමාණයක් කපා හැරලා තියෙනවා මේ වෙනකොට. ඒතකොට මේ ආණ්ඩුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට කෘෂිකර්මයට දෙන තැන මොකද්ද කියන එක තමයි අපිට දැනගන්න ඕනේ.
එතුමා කෘෂිකර්ම අමාත්‍යාංශයේ මුදල් කපා හැරියයි කියන එක මම පිළිගන්නේ නැහැ. මම ඔබතුමාට සංඛ්‍යාලේකනත් එක්ක
මම දෙන්නම් සංඛ්‍යාලේ
දෙන්නම් මිලියන 43000ක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා කපා හැරීමක් සිදු වෙලා නැහැ.
හොඳයි. එහෙනම් තව
rehabilitation and small tanks rehabilitation of small tanks and canals 500 million දීලා තිබුණා ගේසරි. මේසරේ 200 million දීලා තියෙනවා. ඊළාට ඇග්‍රිකල්චරල් සෙක්ටර් මොඩර්නයිසේෂන් ප්‍රොජෙක්ට් 720 මිලියන් තිබුණා දැන් මේසරේ 520 මිලියන්.
හොඳයි ගරු මන්ත්‍රීතුමා වේලාව අවසන්යි.
මේකයි කරු කතානායකතුමනි මේ මේ අනුව ඉතින් මේ
ඔබතුමාගේ ගරු එමෙතුමාට පිළිතුරු දෙන්න පුළුවන් ඊට පස්සේ.
හොඳයි ඊළඟට ගරු විජිතමණි සොයිසම ඇත්තමා ඊට ප්‍රථම ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමා මුලාසෙන්ද පැමිණුණේ ඇත
කරු විජයමණි සොයිස මැක්කේකු ජුව සීට් නොනොනු
මිනිස්ටර් අනු දෙනවා පොඩි පොඩි අපේ කාරක සභා සභාපතිතුමනි මම මේ අමාත්‍යංශයේ මම පහුගිය 2018 වර්ෂේ පාරගත්තේ හැරිසන් ඇමතිතුමාගෙන් ග්‍රාමීය ආර්ථිකත් අමරවීර ඇමතිතුමාගෙන් දීවරත් මම ඒ අමාත්‍යවරු දෙන්නටම ස්තුතිවන්ත වෙනවා ඉතාම ක්‍රමවත්ව සහ විධිමත්ව විශේෂයෙන්ම අපේ අමරවීර ඇමතිතුමා ඒ වැඩපිළිවෙල ඉතාම හොඳින් කරගෙන ගිහිල්ලා මට ඉතා නිවැරදිව ඒ කටයුතු බාර දුන්නා සමයි ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන් දීවර අමාත්‍යංශයේ ඇමතිවරයා හැටියට හිටපු ජනාධිපතිතුමා කටයුතු කරා බොහොම අමරවීර ඇමතිතුමා වගේම ඉතාමත්ම දීවර ජනතාව අතර ඉතා හොඳ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නමුත් එකල අවාසනාවන්ත සිදුවීමුත් සිදු වුණා දීවරයෙකුත් මිය ගියා අපට පුළුවන් කමක් ලැබුණා තෙල් මිල වැඩි වෙනකොට දීවරයෝ පාරට බහින් නැතුව ඒ දීවරයෝ දීවරෙන්ගේ ජීවිත ආරක්ෂා කරලා සාකච්ඡා මාර්ගයෙන් යහපාලන ආණ්ඩුව තුළ ඒ දීවර ජනතාවගේ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳලා තෙල් මිල විශේෂයෙන්ම භූමි තෙල් මිල සාමාන්‍ය සුළුපන්න දීවරය පාවිච්චි කරන ඒ ලාම්බු තෙල් සහනාධාරය එක මට්ටමකට එක අඩු මිලකට අපට ගේන්න පුළුවන්කම ලැබුණා. ඒක නිසා අපි දකින වෙනස තමයි යහපාලන ආණ්ඩුවේ මේ වගකීම් මට එකල බාර දුන්නේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. ඒ වගේම නොමද සහාය තිබුණා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ. එනිසා අපට ඒ වැඩ කටයුතු කරගෙන යෑමේ පහසුවක් තිබුණා. ඒ වගේම ඒ වැඩ කටයුතු කිරීම සඳහා අපට අවශ්‍ය සහාය ලබා දුන්නා. ඉතින් අපි මොකවත් කරේ නැහැ කියලා කියනවා. ඒ ගැන තමයි අපිට තියෙන මවිතය. මොකද ඉතා විශාල වැඩ කොටසක් අපි කරා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි දීවර ශේෂ්ඨයට පැමිණීමට පෙර අපේ කෘෂිකර්මාන්තය පිළිබඳ මමත් වීවගාව කරන ගොවියෙක් එක පැත්තකින් ගොවි හැඳුනුම්පත තියෙන ඇමතිවරයෙක් මේ පාර්ලිමේන්තුවේ ඉන්න මම විතරයි. මම බය නැතුව කියනවා මේ අපේ ගොවියා වීවගාව කරේ විශේෂයෙන්ම ඔවුන්ගේ නිදහස එක පැත්තකින් අනිත් පැත්තෙන් ඔවුන් එක්තරා කාලයක් තුළ කොටලා වල් කපලා හාලා පෝරු ගාලා මඩ කරලා වගා කරලා කුරුල්ලන්ගෙන් අලින්ගෙන් ආරක්ෂා කරලා මේ අස්සැන්න කපා ගත්තාම උත්සව පවත්වනවා. දැන් අපි අවුරුදු උත්සවය පවත්වන්නත් ඒක මූලික හේතුවක් අපේ කෘෂිකාර්මික ජන ජීවිතය තුළ අපේ සංස්කෘතික මිනිසෙක් බිහි වෙලා තිබුණා මේ රටේ. ඒ සංස්කෘතික මිනිසාගේ පරමාර්ථයේ තිබුණේ මේවා බෙදා හදාගෙන කන්න. ඒකට උත්සව පැවැත්වුවේ. ඊළඟ එක තමයි දන් දෙන්න. දනට පිනට දෙන්න. ඊළඟට ඔවුන් මේ දේ තමයි. නමුත් අද අභාග්‍යයකට වගේ කෘෂිකර්මාන්තයේ මේ ප්‍රශ්නේ මොනම ආණ්ඩුවකටවත් විසඳන්න බෑ. මොකද හේතුව දැන් ඉඩම් හිමියෝ නෙමෙයි ගොවිතැන් කරන්නේ. දැන් ගොවිතැන් කරන්නේ අඳ ගොවියා. එහෙම නැත්නම් බදු ගොවියා. එහෙම නැත්නම් ණය ගොවියා. මේ වගේ විවිධ ගොවියෝ තමයි දැන් ගොවිතැන් කරන්නේ. ඉඩම් හිමියා ඉඩම බද්දට දීලා තමන්ගේ පංගුව ගන්නවා. ඒ නිසා අපි එදා අපිට තිබුණා ගරු මුලාසනේ නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි අපි කඩේකට ගියාම ගමේ හාල් තිබුණා. අද මොන කඩේකවත් ගමේ හාල් නැහැ. අපිට තියෙන පැකට් කරපු හාල් මේ සහල් කර්මාන්තය කාර්මීකරණය වෙලා වාණිජකරණය වෙලා අද මහ පරිමාණයේ ව්‍යාපාර බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා වංගෙඩිය නැහැ, මෝල් ගහ නැහැ, ගමේ තිබ්බ ජිම් එක නැහැ, කුස්සිය නැහැ අපේ නේද? මිරිස් ගල නැහැ, මේ මොකක්වත් නැහැ. ඉතින් අපේ නෝනලා ටිකක් අවලස්සන වෙලා ව්‍යායාම නැති නිසා. කෙසේ නමුත් මන්ත්‍රීතුමනි මේ වෙළඳ පොළට මේ සුනාමියෙන් මේක කපනවා, කපලා පෑගුවා, ගෝනි කරා. අද V20 නැහැ. එවනම් මේ ටික ඔක්කොම වෙළඳ පොළට ඉදිරිපත් වෙනවා. ඕනෑම රටක ඕනෑම භාණ්ඩයක ඉල්ලුම අඩු වෙනකොට, සැපයුම වැඩි වෙනකොට මිල අඩු වෙනවා. කොහොමද මේ ආර්ථික විද්‍යානුව මේකට මේ ආණ්ඩු මුණ දෙන්නේ? මහින්ද මහත්තයාගේ ආණ්ඩුවත් ඊට කලින් තිබුණු ආණ්ඩුත් දැන් තියෙන ආණ්ඩුත් මේකට මූණ දෙනවා. ඉතින් ඒක නිසා අපි කවදාවත් දැන් ගමේ හාල් කන්නේ නැහැ. අපි කන්නේ කඩේ හාල්. අපිට ඉස්සර ලැජ්ජාවක් තිබුණ කඩේ හාල් කන එක අපි දැන් ලැජ්ජ නැතුව කිලෝ 5 පැකට් එක අරගෙන එනවා ගෙදරට. ඒක තමයි ඇත්ත தත්ති. එහෙමනම් මේකට කුඩා මෝල් ඇති කිරීම සහ ඒ කුඩා මෝල් ඇති කරන්න ධෛර්යය කිරීම සමෘද්ධි සහ වෙනත් ව්‍යාපාරවල සුළු ගොවියන්ට මේකේ වැලු වැඩිෂන් එකක් දෙන්න අගේ එකතු කරන්න. මේ කෘෂිකර්මාන්තයේ අගේ එකතු කරන වැඩපිළිවෙලක් ආරම්භ කරන්න ඕනේ. ඒ ආරම්භ කිරීම තුළ තමයි රටේ නිෂ්පාදන ක්‍රියාවලියට ගොවියා එකතු වෙලා දායකත්වය ලබා දීලා ඔවුන්ගේ නිෂ්පාදන වලට අගයක් එකතු කරලා වැඩි මිලක් ගන්න පුළුවන්. කෑම වර්ග එතකොට සහල් මම දන්නවා වතුකරයට සහල් දෙන වැඩපිළිවෙළක් තුන පහුගිය රජේ. ඒක හොඳයි. ඒක හොඳයි. ඒක කරන්න ඕනේ. එකල යුතුයි. වතුකරේ කම්කරුවෝ බත් කන්න පුරුදු වුණා පාම් පිටි වෙනුවට. ඔවුන්ට ඒ සානාධාරයට දෙන්න ඕනේ. අපි දැකලා තියෙනවා සමහර නිෂ්පාදන සමහර රටවල ආරක්ෂා කරන්න මෙවැනි ආරක්ෂාකාරී පියවර. අපි මේකට ආරක්ෂාකාරී පියවරක් දෙන්න ඕන. අපේ දේශීය කෘෂිකර්මාන්තයේ වීගොවිය ආරක්ෂා කරන්න. ඉතින් මම ඊට වඩා ඒ ගැන කතා කරන්නේ. අපි ගරු කතානායකතුමනි මේ ධීවර අමාත්‍යංශය ගැන මම පසුගිය වසර තුල අපි ආරම්භ කරපු වැඩපිළිවෙල. මොකද්ද මේකේ පරමාර්ථය? අපේ 1996 අංක 2 ධීවර ජල සම්පත් පනත කලාපීය හා ජාත්‍යන්තර ධීවර සම්මුතිය ආරක්ෂා කිරීම. ඒ වගේම ඒ රෙගුලාසි වලට අනුකූලව තිරසාර ක්‍රමවේද භාවිතා කරමින් මෙරට මත්ස්‍ය සම්පත ආශ්‍රිත පරිසරය හා මත්ස්‍ය සම්පත
මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා
සංරක්ෂණය කිරීම. මේ මට විනාඩි කීපයක් අපේ ඇමතිතුමා
ඔබතුමා වෙලාවත් හරි.
ඉතින් අපි මම ස්තුතිවන්ත වෙනවා ඇමතිතුමාට හැරිසන් ඇමතිතුමාට. ඉතින් අපි මේ ක්‍රමවේද භාවිතා කරමින් මෙරට මත් සම්පිත හා සම්පත හා පරිසරය අපි අභාග්‍යයකට වගේ අපේ මත් සම්පත කළමනාකරණයක් නැහැ. දැන් අපි හුරුල්ල බිත්තර දාන කාලෙට මේ අපි හුරුල්ල අල්ලන එක මේ අද ධීවරව කැමති එකෙන් මේ ඉවත් වෙලා ඉන්න. නමුත් අපිට වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. මම දන්නවා ඒ කාලේ අපේ මගේ රාජ්‍ය ඇමතිතුමා මගේ ඉතාමත් විශිෂ්ට සහයක් දුන්න මට ඒ කාලේ වැඩ කරන්න අපේ මේ රාජ්‍ය ඇමතිතුමා ඒ වගේම නියෝජ්‍ය ඇමති අලි අමීර් මහතුමා මේ අය මට සහයක් දුන්නා. මේ හොඳ ධීවරයෙක් රාජ්‍ය ඇමතිතුමා. ඒක නිසා මේ සමහර පන්න මේ මත්ස්‍යයන් බෝ වෙන කාලෙට අපි නවත්තන්න ඕනේ. ඒක තමයි අපි කළ යුතු දේ. සමහර දැන් සති ගණන් මාස ගණන් මූදට බයින්නේ නැහැ. ඇයි? මේ ධීවර කර්මාන්තයේ මත්ස්‍යයන් බෝ වෙන වෙලාවට දැන් අපි බොටම් ටෝලරින් එහෙම නැත්නම් අර සුරුක්කු පාවිච්චි කරන්න එපා කියන්නේ සමහර විට බිත්තර දාන මාළු ඉන්නේ මුහුදු පත්ලේ. මේක විනාශ කරගෙන හුරගෙන විශේෂයෙන්ම ඉන්දියාවෙන් එන අනවසර ධීවරයෝ රේල් පීලි දාගෙන මුහුදු පත්ලේ තියෙන සියලු දේවල් විනාශ කරගෙන කොරල් පර ස්වභාවික සම්පත් මාළු මේ සියල්ල විනාශ කරගෙන හුරගෙන යනවා. දවසට නැව් මං හිතන්නේ 100ක් 200ක් විතර අපේ පැත්තට ඇවිල්ලා අනවසර ධීවර කර්මාන්තී කරනවා. මේකට අපි සාකච්ඡා කර අමරවීර ඇමතිතුමා කාලේ සාකච්ඡා කර ඉන්දියානු තානාපති කාර්යාලය සමග මමත් සාකච්ඡා කර. නමුත් තාම විසඳුමක් නැහැ. මේක විශේෂයෙන් මහානීය වෙන්නේ උතුරු ධීවරයට දකුණේ ධීවරයට වඩා. ඉතින් ඒක නිසා මේ අපි මේ අමාත්‍යංශ බලාපොරොත්තුව ධීවර ප්‍රජාවගේ ආර්ථික සමාජ තත්ත්වය උසස් කරන්න. මේ ධීවරය කියන්නේ මිරිදිය ධීවරය ගත්තොත් කිවුල්දිය ධීවරය ගත්තොත් එතකොට වෙරළාසන්න ජීවත් වෙන ධීවර ජනතාව ගත්තොත් ඉතාම පහත් මට්ටමේ කියන්නේ පල්ලෙහා මට්ටමේ ආර්ථික වශයෙන් වාරකම් කාලයකට මූණ දීලා ඉතාමත්ම දරිතතාවයෙන් ඉතාමත්ම අමාරුවෙන් ජීවත් වෙන පිරිසක් මේහා බැඳුණු කර්මාන්ත කරවල කර්මාන්තේ අපි දන්නවා යහපාලන ආණ්ඩු වෙනකොට කඩා වැටලා තිබුණා. කරවල කර්මාන්තකරුවන් 3000ක් විතර විශේෂයෙන් කාන්තාවෝ හිටියා. මේ කරවල කර්මාන්තකරුවන් 3000ට අපට පුළුවන් වුණ ආරක්ෂණය දෙන්න. ඒ කරවල සඳහා අවශ්‍ය මාළු ගේනකොට ඒ වගේ තියෙන බදු උච්චාවචනය කිරීම තුළ ඒ වගේ බදු අඩු වැඩි කිරීම තුළ අපට පුළුවන්කම තිබුණ කරවල නිෂ්පාදකේ ආරක්ෂා කරන්න. ඒ වගේම උම්බලකඩ හාල්මැස්සන් කරවල දේශීය නිෂ්පාදනය විශේෂයෙන්ම පිටරටින් ගේන කරවලවල ඇසිඩ් දාලා වේලන්නේ. නමුත් අපේ රටේ ඉතාමත්ම ස්වභාවිකව මේක කොරන්ටයින් කරන වැඩපිළිවෙලක් නැහැ. මේක කොරන්ටයින් කරන්නේ නැහැ මේ ආහාරය දුප්පතාගේ ආහාරය. එමුනා මේක කොරන්ටයින් කරන වැඩපිළිවෙලක් ආරම්භ කරන්න කියලා මම එදා අපේ අමාත්‍යංශයේ නිලධාරීන්ට අපි කියා හිටියා. එතකොට අපේ රටේ නිෂ්පාදනය කරන කරවල අපේ සෞඛ්‍ය පරීක්ෂකවරු ගිහිල්ලා ඉතා හොඳින් පරීක්ෂා කරනවා. ඒගොල්ලන්ගේ අධීක්ෂණය තියෙනවා. ඒ නිසා අපේ කරවල තමයි රස, ගුණ සහ ශරීර සෞඛ්‍යයට යහපත් කියන එක අපි අඳුරගෙන තියෙනවා. ඒ වගේම විශේෂයෙන් අපි වරාය නීතිගත සංස්ථාව පසුගිය වර්ෂයේ අපි ආරම්භ කරා මයිලෙඩ්ඩි වරාය, වෙල්ලමංකර වරාය, දීවර වරාය. දීවර වරායනවල විශාල ගැටලු තුන දීවර වරාය නීතිගත සංස්ථාව පාඩු ලැබමින් තිබුණේ ලාභ ලැබන ආයතනයක් බවට පත් කළා. විශිෂ්ට සේවාවක් කරන්න අපි වැඩ කටයුතු කරගෙන ගියා. මම හිතනවා ඒ වැඩපිළිවෙල අපේ හැරිසන් ඇමතිතුමා ඉදිරියට ක්‍රියාත්මක කරයි කියලා, රාජ්‍ය ඇමතිතුමා ඉදිරියට ක්‍රියාත්මක කරයි කියලා. විශේෂයෙන්ම අපේ දීවර වරායන්වල දීවරය වැලිපරවල හැපිලා ගොඩබිම පෙනිපෙනී සාර්ථක අස්වැන්නක් නෙලාගෙන ඇවිල්ලා තමන්ගේ ගේ, ගම, රට, ගහකොළ දැක දැක මැරී ඇද වැටෙනවා. දීවර යාත්‍රාවලට අනතුරු සිද්ධ වෙනවා. අපි මේ නිසා මේ කාරණාව සම්බන්ධයෙන් රක්ෂණ ක්‍රමයක් මේකට රජයේ දායකත්වය අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයි. මේක මුදල් ඇමතිතුමාට අපි කිව්වා. මොකද මේ දීවරයට මූලික වශයෙන් අපි එක වාරිකයක් හරි රක්ෂණයට යම්කිසි දායකත්වයක් ලබා දුන්නොත් මේ දීවරය මියගිය දාට සමහර දීවර පවුල් අපි සමග පෞද්ගලිකව කතා කරලා තියෙනවා. ඒ භාර්යාවන් දරුවන් ගෙවල් වලින් එළියට ඇදලා දානවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඇන හිටිනවා. ඉතාමත්ම අසරණ පවුල් බවට පත් වෙනවා. මේ රටේ ගොවියට පොහොර නොමිලේ දෙනවා. විවිධ ආකාරයේ සානාධාර දෙනවා වෙනත් වගාවන් වලට 50% මේ ආදි වශයෙන් දෙනවා. නමුත් දීවරයට මේ ලැබෙන එකම ආරක්ෂාව මොවුන්ගේ ජීවිත ආරක්ෂාව, මොවුන්ගේ ජීවන තත්ත්වය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් රක්ෂණ ක්‍රමයක් ආරම්භ කරන්න ඕන. ඒ වගේ මම ආරම්භ කරා උතුරු දීවර උදානේ. උතුරු දීවර උදානේ තුල
විනාඩි දෙකක් තියෙනවා.
ඔව්, උතුරු දීවර උදානේ තුල මයිලෙඩ්ඩි වරාය තුලදී අපි දන්නවා අපේ දීවර කාර්යාලයට ගහලා අපේ දීවර කාර්යාලයේ දීවර පරීක්ෂකවරුන්ට හිරියර කරලා ලොකු විරෝධතාවයක් තියෙනවා. නමුත් මම සතුටු වෙනවා ඒ සියලු විරෝධතාවලට උතුරු කරේට ගිහිල්ලා මන්නාරමට ගිහිල්ලා අපි ඔබතුමාලා හම්බ වෙලා ලොකු සාකච්ඡා කරලා අපිට පුළුවන්කම ලැබුණා ඒ සියලු දේ සමනය කරලා අතිගරු ජනාධිපතිතුමා ගෙනෙල්ලා උතුරේ තියෙන සියලුම දේශපාලන නායකයෝ එක වේදිකාවට ගෙනෙල්ලා මයිලෙඩ්ඩි වරායේ මුල්ගල තියලා ඉතාමත්ම ඒ උතුරේ තිබුණු නොසන්සුන්කාරී තත්වය දීවර ප්‍රජාවගේ සමනය කරන්න පුළුවන්කම ලැබුණා. මම හිතනවා ඒක අපි ලැබපු ලොකු ජයග්‍රහණයක්. අපිට තේරුණා උතුරේ ජනතාවත් එක්ක වැඩ කරන්න පුළුවන් කියලා. ඔවුන්ට සහයෝගිතාවේ දෑත දිගු කරනකොට ඔවුන් ඒ පිළිගන්න සූදානම් කියන එක, ජාතික සමගිය ඇති කිරීමේ හැකියාව තියෙනවා කියන එක අපට පැහැදිලි වුණා කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම දීවර වරායන් ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරය අපි මිරිස්සය ආරම්භ කරා. ඒ නැරඹීමෙන් වනජීවි දෙපාර්තමේන්තුව සමග දැන් දිනකට සංචාරකයන් 710 අතර ප්‍රමාණයක්. ඒ වගේම යෝජිත තල්මසු නැරඹීමේ ව්‍යාපෘතිය කොට්බේ වරාය, ඊළඟට යෝජිත ඩොල්ෆින් නැරඹීමේ ව්‍යාපෘතිය කල්පිටිය වරාය, මේ ආදි වශයෙන් සෑම වරායක්ම තුළම අයිස් යන්ත්‍රාගාරයක්, ශීතාගාරයක්, සුපිරි වෙළඳසැල ආරම්භ කිරීමට නවීන පන්නේ යොට්ටාංගණයක් සහ මේ වරායවල් තුළ නවීන යාත්‍රාවලට පහසුකම් සපයන්න පුළුවන් ඉතාමත්ම උසස් මට්ටමේ ජාත්‍යන්තර මට්ටමේ දීවර වරායන් අලුතින් ඉදිකර ඇති ඒවා ප්‍රකෘති කිරීමටත්, ඒ වගේම අලුත් දීවර වරායන් ඉදිකිරීමටත් කටයුතු කරගෙන ගියා. ඒ වගේම මහින්ද අමරවීර මහතුමාගේ කාලේ GSP සහනය ලබා ගත්තා. ඒට අවශ්‍යයි යාත්‍රා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රකෘතිමත් කිරීම. ඒ යාත්‍රා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ පිළිබඳව අපිට තියෙන ගැටලුව තමයි ගරු කාර්ක සභාපතිතුමනි, මම අවසන් කරන ඔබතුමා මන් දිහා බලනවා, මේ අපිට තියෙන ගැටලුව තමයි අපිට මේ හොඳ Apple ෆෝන් එකක් හම්බුණා. හැබැයි අපිට SIM එක හම්බුනේ නැහැ. දැන් Apple ෆෝන් එක නිකන් දෙනවා, SIM එක අපිට ගන්න තියෙන්නේ. තේරෙනාද? ඒ කියන්නේ නොමිලේ දෙන්න මේක සූදානම් කරලා තියෙනවා. ඕස්ට්‍රේලියාව එකඟ වුණා. මග්‍රාමාත්‍යතුමා සමග නෝර්වේ ගිය වෙලාවේ නෝර්වේ රජයෙන් මේට ආධාර දෙන්න ලැහැත්ති වුණා. මේ නොමිලේ තියෙන එකත් අපි ගන්නෙ නැත්තේ ඇයි? අපි ගත යුතුයි කියන ගරු ඇමතිතුමාටත් රාජ්‍ය ඇමතිතුමාටත් මම යෝජනා කරනවා. මොකද අපට අපේ GSP සහනය ආරක්ෂා කර ගැනීමට නම් මේ නිෂ්පාදන මේ දීවර නිෂ්පාදනවල අගේ වැඩි කරන්න. ඒවගේම දීවර නිෂ්පාදන කිවුල්දිය දීවර නිෂ්පාදනය ඉස්සෝ කකුලුව ආනයනය කරන මහා දැවන්ත වෙළඳ පොලක් අපට විවෘත වෙලා
තියෙනවා.
එනිසා මං ඔබගෙන් ඉල්ලනෝ මගේ කතාව හැන්සාට් ගත කරන්න කියලා මං ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම අවසාන වශයෙන් මම ප්‍රාර්ථනා කරනවා. මේක හරියට මට මෙහෙමත් කියන්න වීම ගැන මම මේ අලි රංචුවක් ලොකු වෙල්යායකට ආවහම කනවට වඩා එහෙට මෙහෙට දුවලා ආලපාලු කරනවා. ඒ වගේ විශාල අමාත්‍යංශ රාශියක් ඔබතුමාට ලැබිලා තියෙනවා. මේ අමාත්‍යංශ රාශිය වැඩ කිරීමේදී මන්ත්‍රී සංස්ථා මණ්ඩල ආයතන දෙපාර්තමේන්තු මේවා බලය බෙදාගෙන එකට ලොකු ගමනක් ගියොත් මේ රජයට යම්කිසි දීවර ජනතාවටත් කෘෂිකාර්මික ජනතාවටත් වාරි මාර්ගවලටත් විශාල සේවාවක් කරන්න පුළුවන්. මම හිතනවා ඊට නායකත්වයේ දීම. එතකොට මේ වැඩ ටික හොඳට වෙනකොට හරිසන්
නැමෙතුමාගේ
කාලේ තමයි මේ සියලු කටයුතු වුණේ කියන එක ඔබ නායකයෙක් වෙනවා. එනිසා මේ දැවැන්ත ශේෂ්ත්‍රයේ ඒ පුළුල් ශේෂ්ත්‍රයේ ඔබත් රාජ්‍ය ඇමතුමත් නියෝජ්‍ය ඇමතුමත් මේ කටයුතු සාර්ථකව කරන්න ශක්තිය ධෛර්ය වාසනාව දීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අධ්‍යක්ෂක ජෙනරාල්තුමාට සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. බොහොම
ස්තුතියි. Honorable Leader of the House, the lunch.
Without lunch.
Without lunch.
Without a lunch break and the committee stayed till 7:30.
Okay.
Aye.
House agrees.
Aye.
Committee stays.
Today or tomorrow?
ගෞරව සුමන්ද්‍ර.
Thank you, Mr. Deputy Chairman, for the opportunity to say a few words today in this discussion with regard to ministries of agriculture, fisheries, etc. Before I deal with the subject matter, I think it is important to mention a few things with regard to what happened yesterday at the United Nations Human Rights Council. Sri Lanka has yet again co-sponsored a resolution which was adopted yesterday at the UN Human Rights Council at about 3 p.m. Geneva time, unanimously by all member countries. That resolution underscores Sri Lanka's commitment to adhere to the promises Sri Lanka has made in resolution 30/1 that was also adopted in that council on the 1st of October 2015 with the co-sponsorship of Sri Lanka. I must mention here that Sri Lanka has now co-sponsored 3 times. On the 1st of October 2015 when resolution 30/1 was adopted, on the 23rd of March 2017 when the resolution 34/1 was adopted, and yesterday when resolution 40/1 was adopted unanimously. It's important to know what Sri Lanka has agreed to do under these 3 different resolutions, all of which are actually identical in content. Yesterday's resolution refers to resolution 30/1 and reiterates for the 3rd time the government's commitment to adhere to resolution 30/1. Clause operational paragraph 6 of Resolution 30/1 reads thus, and I want to quote it, I quote, welcomes the recognition by the government of Sri Lanka that accountability is essential to uphold the rule of law and to build confidence in the people of all communities of Sri Lanka in the justice system. Notes with appreciation the proposal of the government of Sri Lanka to establish a judicial mechanism with a special counsel to investigate allegations of violations and abuses of human rights and violations of international humanitarian law as applicable, affirms that a credible justice process should include independent judicial and prosecutorial institutions led by individuals known for their integrity and impartiality, and also affirms in this regard the importance of participation in a Sri Lankan judicial mechanism, including the Special Counsel's Office of Commonwealth and other foreign judges, defense lawyers, and authorized prosecutors and investigators. Four types of personnel are referred to in this resolution to function in the Sri Lankan judicial mechanism, but in their capacity as foreign judges, defense lawyers, authorized prosecutors, and investigators. Now, this is the commitment that even yesterday Sri Lanka has signed and co-sponsored and enabled the passage of a resolution. It is false to say that we have not agreed to participation of foreign judges. There is authoritative text to which Sri Lanka has signed to three times over. Third time was yesterday. And in that text, very specifically, Sri Lanka has agreed to, anybody who knows to read English can understand this. There can be no other interpretation to this. When you refer to the categories by their office, judges, defense lawyers, authorized prosecutors, and investigators. But despite this, I am sad that the foreign minister who led the delegation on the 20th of March in the UN Human Rights Council has stated what the President of Sri Lanka, the Prime Minister, and various others have been saying for some time, that there is no space for foreign judges to participate in the Sri Lankan judicial process. That is false. If that was so, this could not have been signed by Sri Lanka. At the time it was signed, in September 2015, I was in Geneva. So was Honorable Vijayadasa Rajapaksa on behalf of the government of Sri Lanka as the Minister of Justice. He raised this issue and then he agreed that it is possible under the Constitution of Sri Lanka to have foreign judges. It is upon his agreement that 30/1 was signed. In fact, it is the Honorable Vijayadasa Rajapaksa who in 2013 presented to this House a private member's bill as an opposition member for the investigation and inquiry into judges of Supreme Court during the Chief Justice Shirani Bandaranaike impeachment saga. He presented a private member's bill which provided for foreign judges. If Honorable Vijayadasa Rajapaksa thought that was unconstitutional, he couldn't have done that. That bill is still there in his name, where he had proposed the participation of foreign judges in the inquiry into the conduct of judges in this country. And in fact, Article 105 of the Constitution lays no restriction, and Article 111 with regard to the High Court lays no restriction with regard to the nationality of judges. It is false to say that the Constitution of Sri Lanka prohibits the participation of foreign judges. It does not prohibit. There are judicial decisions in this regard. There is a case reported, Victor Ivan versus Sarath Silva, 2001, 1 SLR at 309, where seven judges of the Supreme Court have very specifically said that unlike in the case of the Indian constitution and the Pakistani constitution, our constitution does not contain any guidelines qualifying or restricting or circumscribing the acts of appointment of judges. Therefore, this may be being said for local consumption, but the factual position is there is no legal bar, there is no constitutional bar for foreign judges to participate in a judicial mechanism. And in fact, the government of Sri Lanka has accepted that and acceded to that position. It is also important to note that whatever be the rhetoric of the Minister of Foreign Affairs in Geneva, the government has now agreed to this and also agreed for the first time in 40/1 that was adopted yesterday, a time-bound implementation that has been brought in for the first time in these resolutions, because the government of Sri Lanka has been extending and delaying the implementation of all of these promises made in the UN Human Rights Council. It is because of this that these other resolutions, 34-1 and 41, are being categorized as time extensions. Tamilla kala avahasam endru solluvadarkana karanam adhaan ilangai arasangam idanai iluthadikkiradan karanamaga kalavahasam kodukapadugiradu kalavahasam kodukapadugiradu endru poyyana pracharam endru tamil makkal mathiyileyum seiyappattu kondirukkirathu. Sarvadesa meetparvai needikkiradana inda prerenai nete dinam நிறைவேற்றப்பட்டிருக்கிறது. இலங்கை அரசாங்கம் தன்னுடைய இணை அனுசரணை கொடுத்திருக்கிறது. மூன்றாவது தடவையாக கையெழுத்து வைத்து ஒரு கால அட்டவணையின் பிரகாரம் இதை செய்வதற்கு இணங்கி இருக்கிறது. வெளிநாட்டு நீதிபதிகள் உள்ளடங்கலான ஒரு நீதிமன்ற பொறுமுறைக்கு நாங்கள் இணங்குகிறோம் என்று மூன்றாம் தடவையாக இணங்கி இருக்கிறது. ஆகையினாலே வெளிவிவகார அமைச்சர் ஜெனீவாவிலே செய்த உரை அதிலே அரசியலமைப்புக்கு இடமில்லை என்று சொன்னது தவறானது, முறையற்றது, அப்படியாக சொல்லிவிட்டு அதற்கு இணங்கின ஆவணத்திலே அவர் கைச்சாத்திட்டிருக்கிறார். ஐ வாண்ட் டு மேக் ஒன் திங் வெரி கிளியர். த கவர்மெண்ட் ஆஃப் ஸ்ரீலங்கா ஹேஸ் மேட் தீஸ் கமிட்மெண்ட்ஸ் நாட் ஒன்ஸ், நாட் ட்வைஸ், நவ் த்ரீ டைம்ஸ் இன் ரைட்டிங். பட் இஃப் த கவர்மெண்ட் ஆஃப் ஸ்ரீலங்கா டஸ் நாட் அட்ஹியர் டு திஸ் கமிட்மெண்ட் ஆஃப் இன்க்ளூடிங் இண்டிபெண்டன்ட் ஃபாரின் ஜட்ஜஸ் in the judicial mechanism, then we, the Tamil people, will be left with no alternative but to move towards an entirely international judicial mechanism. And that is possible. Our people have been asking for this, asking that Sri Lanka be referred to the International Criminal Court. We prefer a hybrid judicial mechanism. And we have supported resolutions 31, 34-1 and now 41. But if the government of Sri Lanka, despite all of these written commitments and the fact that it is possible under the constitution to do so, if the government of Sri Lanka doesn't do it, then I think it is important that I today announce to the government and to the country that we will take steps to move Sri Lanka to the International Criminal Court or some other entirely international judicial mechanism. So if the words of the foreign minister in Geneva are to be realized, that we must find mechanisms for reconciliation within the country, then you must adhere to these commitments. We ask for participation of foreign judges because it is only then we can ensure independence in a matter where the contesting parties or the warring parties include on one side the state of Sri Lanka and on the other side a militant group that had the objective of dividing the country. Surely,
Honorable Member, you have 2 minutes more.
Now, the state of Sri Lanka cannot be an independent arbiter. And it is because of independent judicial mechanism that nobody can complain about that we have asked for participation of foreign judges. And if that is not adhered to and the and the commitments given to the international community is breached, then the country will have to face a tribunal that is entirely international. Thank you.
Honorable Jerusalem Pereira.
Garu Niyojakarika Sabhapathumeni, Adadina Krushikarma, Grami Arte Katiyutu, Pashu Sampat Sangwardana, Varimarga Saha Divraha Jalda Sampat Sangwardana Amatyanshe, Karka Sabhave, Vivadeta Sahabhagi Vimata Avasthavak, Labadi Magana Stutivanta Venava, Mema Amatyanshe Nayaka Te Darana, Garu Harrison Amettumata, Evagema Raj Amatvaruvana, Dilip Pedarachi, Evagema Vasanta Aluhyare Mattumala, Evagema Amir Ali Niyojya Amettumata, Visheshamma Api Stutivanta Venava, Devanta Amatyanshayak Evagakim Baragena, Adadina Me Ayavaya Vivadayata Muna Deela, Ape Rate Janatavage. විශේෂයෙන්ම කෘෂිකර්මය සහ දීවර කර්මාන්තය කියන්නේ අපේ රටේ ජනතාවට ඉතාම වැදගත් සංස්කෘතික සමාජීය සහ ආර්ථික වශයෙන් වැදගත් කර්මාන්ත එහෙනම් ඒ සඳහා නායකත්වය දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා මම පුත්තලම් දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට මම විශේෂයෙන්ම දීවර කර්මාන්තය ගැන දිගින් දිගටම මේ සභාවේ අදහස් පළ කරලා තියෙනවා අද දිනේත් දීවර කර්මාන්තය ගැන අදහස් කීපයක් පළ කිරීමට කටයුතු කරනවා විශේෂයෙන්ම මේ රජය බලයට ඇවිල්ලා අපගේ දීවර කර්මාන්තය නගා සිටවීම සඳහා විශාල වැඩ කටයුතු රාශියක් කරා යුරෝපා සංගමයේ මත්ස අපනයනය ඒ සහනය ලබා දීමෙන් පසුව මේ රටේ දීවර අපනයන යුරෝපා සංගමයට 114කින් මේ වෙනකොට වර්ධනය වෙලා ඇමරිකානු ඩොලර් 290ක වැනි විශාල මුදලක් අපේ දීවර කර්මාන්තය තුලින් මේ රටට ලබා ගැනීම මං හිතන්නේ අපේ විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස සලකනවා. නමුත් අපි දීවරයක් ගැන බැලුවහම මේ දීවර කර්මාන්තය ගැඹුරු මූදේ මත්ස කර්මාන්තය සඳහා පරිවර්තනය කිරීම සඳහා අපි මීට වඩා උනන්දු විය යුතු බව මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා දීවර කර්මාන්තය තුලින් විශාල ජනතාවක් මේ මූදුකර ප්‍රදේශයේ ජීවත් වෙනවා ඒ ජනතාවගේ ආදායම් මාර්ග වැඩි කිරීමටත් ඒ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමටත් අපි විශේෂයෙන්ම මේ පරිවර්තනය කර යුතුයි බවට මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා අපි තාක්ෂණය ගැන කතා කරනකොට විශේෂයෙන්ම අපි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මේ දීවර කර්මාන්තය නොකිරීම හේතුවෙන් එදා අපේ රටේ යම් යම් තහංචි පැනවීමේ අවදානමක් වෙලා ඒ වගේම යුරෝපා සංගමයට අපේ මත්ස්‍ය අපනයනය විශේෂයෙන්ම තහනම් වුණා. නමුත් අපිට පේනවා විශේෂයෙන්ම මේ තාක්ෂණය අපි හරිහැටි මේ දීවර කර්මාන්තයට හඳුන්ලා දීලා ඒ වගේම තාක්ෂණය හරිහැටි භාවිතා කරන ඒ ක්‍රමවේද අපේ දීවරයන්ට අපි හඳුන්ලා දෙන්න ඕනේ. දැන් වෙනකොට අපේ දීවර යාත්‍රා හතරක් මාලදිවයිනේ අපේ ඒ අත්අඩංගුවේ පස් වෙනවා. විශේෂයෙන්ම දීවර ඒ ජනතාවට ඒ දීවර කර්මාන්තය කරනකොට දැන් වෙනකොට ගැඹුරු මූදේ අනිකුත් රටවල් එක්ක විශේෂයෙන්ම ඉන්දියාව මාලදිවයින වැනි රටවල් වල දේශ සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් යම් යම් ප්‍රශ්න පැන නැගිලා තියෙනවා විශේෂයෙන්ම අපි මතක් කරනවා යාත්‍රා නිරීක්ෂණ ඒ පද්ධතිය සහ මධ්‍යස්ථානය මම හිතන්නේ මේ ලෝකේ තියෙනවා ඒ තාක්ෂණය අපගේ ඒ යාත්‍රා නිරීක්ෂණය කිරීමටත් ඒවලට උපදෙස් දීලා මේ නීති රීති උල්ලංඝනය කරන්නේ නැති ආකාරයට ඒ දීවරයන් හසුරන්න ඉතින් ඒ හින්දා දීවර අමාත්‍යතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා. ඒ වගේම ඉන්දියානු
හොන්ඩරබල් මිනිස්ටර්
අවසරේ තියෙනවා නම් මම කැමති එතුමා කිව්වේ හොඳ කාරණයක් අපේ දීවරයින් ගැඹුරු මුහුදේ මසුන් මැරීම සඳහා යෑමේදී අර දීවර බෝට්ටු සඳහා හයි කරන නිරීක්ෂණ නිරීක්ෂණ පද්ධතිය අපි දැනටමත් නෝර්වේ රජය හා තවත් ඊශ්‍රායල් රජයෙන් මේ සම්බන්ධයෙන් මිලදී ගැනීමටත් ඒ වගේම ඊශ්‍රායල් රජය මේ සම්බන්ධයෙන් ඇති කරගෙන තියෙන අධිකරණයේ මේ ක්‍රියාමාර්ගයක් නිසා මග ඇනහිටලා තියෙනවා. අපි කොහොම හරි උත්සාහ කරනවා මේ වසර තුල ගැඹුරු මුහුදේ ඒ දීවර කර්මාන්තයේ ඉදලා ඉන්න අයට ඒ අවශ්‍ය උපාංග ටික සවි කරලා දීලා ඒ අවශ්‍ය කටයුතු කරලා දෙන්න.
බොහොමත් ස්තුතිවන්ත වෙනවා අපේ අමාත්‍යතුමාට හැරිසන් අමාත්‍යතුමාට මේ පිළිබඳව අවධානය යොමු කිරීම ගැන. ඒ වගේම ගරු අමාත්‍යතුමනි, විශේෂයෙන්ම අපි ඉන්දියානු දීවරයන් මේ රටේ මූදු සීමාව උල්ලංඝනය කිරීම පිළිබඳවත් අපි දිගින් දිගටම සාකච්ඡා කරලා තියෙනවා මේ පාර්ලිමේන්තුවේ. ඒ වගේම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සිට ඉන්දියාවත් එක්ක මේ පිළිබඳව නිතර අපි සාකච්ඡා කරත් තාම ඉන්දියානු දීවර අපේ රටේ මූදු සීමාව තුළට ඇවිල්ලා විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර ඒ දීවර කර්මාන්තයේ යෙදෙන ඒ දීවරයන්ට දැඩි බලපෑමක් කරනවා. මම විශේෂයෙන්ම මතක් කරලා දෙනවා TNA අපේ පක්ෂයට
කරු වමසිතුමා විනාඩි දෙකක් තියෙනවා.
ඒ පිළිබඳව ඔබතුමාලාගේ සහය ඇතිව ඔබතුමාලාගේ අවධානය යොමු කරලා ඔබතුමාලා නියෝජනය කරන ඒ උතුරු නැගෙනහිර ඒ දීවර ජනතාවට ඉන්දියාවෙන් ඒ දීවරයන්ගෙන් වෙන බලපෑම් අවම කිරීම සඳහා ඒ අවධානය සහ සහය දීම ඉතාම වැදගත්. විශේෂයෙන්ම මෙම ගැටුම් අඩු කිරීම සඳහා අපි නිතරම අපේ ශ්‍රී ලංකාවේ නාවික හමුදාවත් ඉන්දියාවේ නාවික හමුදාවත් ඒකාබද්ධව මේ පිළිබඳව ඒ මුහුදු සීමාව නිරීක්ෂණය කිරීම තුලිනුත් ඒ නිරීක්ෂණය කිරීමේදී ඒ අඳුනාගන්නට ගැතළු මං හිතන්නේ අපි රටවල් දෙක ඒකාබද්ධව විසඳන්නට කටයුතු කිරීම තුලිනුත් මං හිතන්නේ මේ ප්‍රශ්නය හුඟක් දුරට මග අරගන්න පුළුවන්. ඉතින් මම විශේෂයෙන්ම ඇමැතිතුමාට මතක් කරනවා දීවර ජනතාව සඳහා ගැඹුරු මුහුදේ ඒ මත්ස්‍ය ඇල්ලීම සඳහා අවශ්‍ය පහසුකම් දෙනකොට ඒ දීවර ජනතාවගේ යටිතල පහසුකම්. මොකද හුඟක් වෙලාවට දීවර ජනතාව සඳහා නිවාස ඒ වගේම සංවිපාරක්ෂක පහසුකම් මාර්ග ඒ පිළිබඳව දැඩි අවධානයක් අපි යොමු කරන්න ඕන. ඒ වගේම දීවර ආම්පන්න බෝට්ටු දැල් ඒ වගේ දේවල් දෙනකොට ඉතාම සහනදායි ක්‍රමයක් යටතේ ඒ දීවර ජනතාවට ලබා දීම තුළින් අපේ රටේ විශාල ප්‍රමාණයකට ආදායම් මාර්ග වැඩි කර ගැනීමේ ඒ ශක්තිය රජය විසින් ලබා දෙනවා. ඉතින් ඒ හින්දා අපේ දීවර අමාත්‍යතුමාට රාජ්‍ය අමාත්‍යතුමාටත් හැරිසන් අමාත්‍යතුමාටත් විශේෂ ඉල්ලීමක් කරනවා සහනදායි එදා 80 දශකයේ එදා සහනදායි ක්‍රමයක් යටතේ මගේ පියා එදා ෆෙස්ටස් පෙර ඇමැතිතුමා දීවර කර්මාන්තය නැගිටුවා. ඒ හින්දා ඒ ක්‍රමයක් යටතේ ඉදිරියේදී මේ දීවර ජනතාවට තාක්ෂණය සහ දැනුම ලබා දීලා ඒගොල්ලන්ව ශක්තිමත් කරලා ඉස්සරහට ගෙනියන්න කියලා මතක් කරමින් මගේ කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි හොන්ඩරබල් සාමල් රාජපක්ෂ. සාමල් රාජපක්ෂ
නම හරියට කියවෙන්නේ නැති නිසා මමත් බලන කවුද මේ සාමල් රාජපක්ෂ. කවන්න අපේ කරිස්වාදතුමනේ බොහොම ස්තුතියි අපේ ෘෂිකාර්ම ඇමැතිතුමා අනුරාධපුරේ මම හම්බද්දට දෙගොල්ලෝන්ගේම ජනතාව ෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන්නේ බත් කාලා තමයි ජීවත් වෙන්නේ වැඩි දෙනා 99%. ඉතින් ඔබේ තිබෙන ප්‍රදේශයේ ප්‍රශ්නත් මගේ ප්‍රදේශයේ තිබෙන ප්‍රශ්නත් බොහොම සමයි. ඉතින් මේ දවස්වල තිබෙන ප්‍රශ්නය තමයි මේ ගොයන් කපා ගන්න බැරි ප්‍රශ්න. මැෂින් මේක මැෂින් එකට පුරුදු වෙලා ඉස්සර නම් දැකත්ත තිබුණා ගමේ කාන්තාවරි කියා දැන් ඒව නැහැ. ඉතින් දික මිල ඩිපාර්ට්මන්ට් වදන්න එපත් විතර යනවනේ රුපියල් 10,000ට 12,000ට කපු ගොයම අක්කරයකට දැන් රුපියල් 18,000යි 20,000 ඒත් මැෂින් ගොයම් වැටිලා පස්සේ වර්ෂාව ඇවිල්ලා තවත් විනාශ වෙලා දැන් මේවා අලෙවි කරගෙන
වී අලිමණ්ඩලය කිලෝ 2000 ගන්න. තොට ගොවියාට කිලෝ 2000 බෑ මේක සම්පූර්ණව ගන්න ඕන නම් ගන්න ඕන. නමුත් ඒකේ ප්‍රශ්න වී මිල සාමාන්‍යයෙන් ගන්නේ 30යි 28. කිලෝවක් 30යි 28. ඉතින් ගොවියාට තියෙන වියදම අධිකයි. මේ ගැන අපේ අවධානය යොමු වෙන්න ඕන. ඒ වගේම ද අපි කතා කරනවා වර්තමානයේ තිබෙන තත්ත්වය. නමුත් කෘෂිකර්මයේ ග්‍රාමීය ආර්ථිකයේ මේ හැම කටයුතු වලම තියෙන දුර්වලකම තමයි අපි ආණ්ඩු මාරු වෙනකොට ඇමතිවරු මාරු වෙනකොට ඒ තියෙන වැඩපිළිවෙල ප්‍රතිපත්තිය වෙනස් වෙනවා. ඒක දිගට යන්නේ නැහැ. නමුත් අපි බැලුවොත් 1950 තිබිච්ච තත්ත්වයත් අද පැත්තේ තියෙන තත්ත්වයත් ගම් දියුණු වී නිෂ්පාදනය වුණත් වැඩි. අනිකුත් ඒවත් එහෙමයි. නමුත් ගමත් සංවර්ධනය වෙලා තියෙනවා. ඒ ප්‍රමාණවත් නැතිකමක් තියෙනවා. නමුත් එක වැඩපිළිවෙලක්. දැන් මට මතකයි අපි විශේෂයෙන්ම ගොවි ජනතාවට ගොවි ජනතාවගේ අභිමානය ඇති කරන්න ඕන. එයාට දැනුම, තාක්ෂණ දැනුම ලබා දෙන්න ඕන. ඒ නිසා මම 2000 අවුරුද්දේ ගොවි ජනතාවට කොළඹ විශ්වවිද්‍යාලය සම්බන්ධ කරගෙන උපාධියක් ලබා දෙනවා. අපි ඒක හැදුවා වැලිගත්. අතහැරලා තිබිච්ච ලුණුගම්වෙහෙර දෙවන ව්‍යාපාරයේ ගොඩනැගිලි අරගෙන කොළඹ විශ්වවිද්‍යාලයත් එක්ක සම්බන්ධ වෙලා ඒ කාලේ හිටියේ උපකුලපතිතුමා මහාචාර්ය ලක්ෂ්මන් මැතිතුමා. එතුමත් ගියා අපේ දා වාරි මාර්ග මැතිතුමා අනුරුද්ධ රත්නත් මැතිතුමා ඒ ස්ථාන බලන්න ගිහලා ඒක ප්‍රයෝජනට ගන්න. ඊට පස්සේ ඒ කටයුත්ත කරා ඒක පසු කාලෙක උපකලපති වුණේ ශානිකා හිරුරේ ගම තියෙන කැපවීමක් කළා. එතන පටක රෝපණය විශේෂ කෙෂල් වගේ ආමුගක් තියෙනවා. පටක රෝපණය ආරම්භ කළා. ඊට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධියක් දෙනවා. දැන් අද ගිහිල්ලා බැලුවොත් යාපනය, අනුරාධපුර, මඩකලපුවේ හැම පැතිවලින්ම ගොවි දරුවෝ, ගොවි ජනතාව ඇවිල්ලා එතන පුහුණුව ලබන. එයාට උපාධියක් ලැබෙනවා. දැන් හම්බන්තොට දිස්ත්‍රික්කයේම දැනටම 8-10ක් විතර උපාධි ආරම්භ තියෙනවා. මේ අභිමානයත් සමග තමයි තාක්ෂණය මේ අය ගන්න. අපිට මේ තාරුණ්‍ය ප්‍රශ්නයක් නේ. තාරුණ්‍යක විතරට එන්නේ නැහැ. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ ඒ රටේ අභිමානය දීලා මේක නගා සිටවන්න. මම දන්නා තමුන්නාස් තාම එහාට ගියයි කියලා නේ. දවස ගියන් අපි බලන්න. යක්. මොකද ඊට පස්සේ දැන් කොළඹ විශ්වවිද්‍යාලය ඉන්දියාවේ ඔරිස්සා විශ්වවිද්‍යාලයත් සමග සාකච්ඡා කරගෙන යනවා. ඔරිස්සා විශ්වවිද්‍යාලය මේ ආයතනයේ බාර අරගෙන කොළඹ විශ්වවිද්‍යාලයත් සමග එතන කෘෂි විද්‍යාලය ගුවීන්ට සහ විශ්වවිද්‍යාල උපාධිය ලබා දෙනවා සහ දැනුම ලබා. ඉතින් ඒක එකක්. ඊළඟට අපි තාක්ෂණය තරුණයට ආකර්ෂණය කරන්න වටාත කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාමත් උනන්දුවෙන් අපිට උදව් කරා. වටාත කෘෂි තාක්ෂණ උද්‍යානය වටාත කෘෂිකාර්මික හා සංචාරක තාක්ෂණික උද්‍යානය. දැන් මේ සංචාරක ශාස්ත්‍රයයි කෘෂිකර්මයයි එකට ගත්තොත් අපේ ගොවිපළවල් නැත්නම් කෘෂි විශාල දියුණුවක් කරන්න පුළුවන්. දැන් ඒක හොඳ උදාහරණ මහින්දාපරිවිර අමතුමාගේ මේ සංගලාසනය. ඔබ දන්නවා. දැන් අද එතන දවල්ට ගියොත් දිලිප් මන්තුව දන්නවනේ. පිරිලා. එකක් ආහාර ගන්න එනවා ඊට පස්සේ මේ උද්‍යානය බලන්න යනවා. එතකොට අපිට අවශ්‍ය ඊළඟ පියවරවල් කෙරුන්නේ නැහැ. සංචාරයකින් තමයි එතන රඳවා ගැනීම. පරිේෂණ කරන අය එතන නතර කරගන්න. විදේශිකයන් එතනට ආකර්ෂණය කරලා නතර කරගෙන. ඉතින් මේක අපි ව්‍යාප්ත කරන්න ඕනේ. මේ වගේ දේවල් කරොත් තරුණයෝ කෘෂිකාර්මයට එනවා. ඉතින් මගේ කාලේ මම දැකිනවා පටන් ගන්නකොට මමත් 2000 කෘෂිකාර්ම නියෝජ්‍ය ඇමතිවරයා වෙලා හිටිය අවුරුද්දක්. ඊට පස්සේ 2006 මහින්ද රාජපක්ෂ ජනාධිපති වුණාට පස්සේ ඇමතිවරු එන්නේ මොකද්ද අර කෘෂිකර්ම සංවර්ධන කැබිනට් නෝන අමාත්‍යකමක් දුන්නා. මේත් එහෙම මම මතක. එතකොට ඒ කාලේ තමයි මේවා කරේ. මේ එතකොට එතන දැන් ඉතුරු පියවරවල් ටික කරොත් ආදායම් දැන් මම හිතන්නේ ඒක බලන්න යන්න රුපියල් 2000ක් දෙකද ගන්න. 300යි මගුල් පින්තූරයක් ගත්තොත් රුපියල් 2000ක් ගන්න. දැන් ඒකත් වැඩි කරලා දැන්න. ඉතින් පින්තූර ගන්න. ඉතින් එතන තියෙනවා තව
මේ මේම මෝටෝ එකක් ලකුණක් ගොවි ජනතාවට ඒක අර මුත්තේට්ටු ක්‍රමය එකට එකතු වෙලා ඉස්සර වැඩ කරන්නේ අත්කම් ඒක පෙන්නුම් කරන්නේ ගොවියට ලාංඡනය ඉතින් මේවා අපි ආණ්ඩුව කාගේ වුණත් මෙතිවරයා කාගේ වුණත් අපි එක්කහුව වෙලා රට වෙනුවෙන් වැඩ කළ යුතුව තියෙනවා මගේ දැක්ම මගේ ප්‍රතිපත්තිය ඒකයි ඉතින් අපි හැමතිස්සෙම මේවා කරොත් තමයි ඒක ඉස්සරහට ගිහිල්ලා ප්‍රයෝජනවත් වෙන්නේ මේ දවසෙන් දෙකෙන් මාරු වෙන ප්‍රතිපත්තිත් එක බෑ අඩු ගානේ අවුරුදු 20ක්වත් යම්කිසි හොඳ වැඩපිළිවෙලක් අපි කාරු ආවත් ගෙනියන්න එහෙම වුණොත් අපේ ප්‍රශ්න හුඟක් අඩු කරගන්න පුළුවන් වෙනවා ඒ වගේම අපි හම්බන්තොට අපි බැලුවා අත්හදා බැලීමක් කොහොමද ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවන්නේ අපි හැදුවා ඒ කාලේ ඒකාබද්ධ සූක්ෂම වාණිජ අපනයන මේ අපනයන ගොවි පොළවල් ඒ කියන්නේ ගමක ග්‍රාමසික වසමක අක්කරයක් හෝ අක්කර භාගයක් තියෙන රන්දු ගොවි මහතුරන්ලා 10 දෙනෙක්ට ඒ අවශ්‍ය සැලැස්ම දීලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ක වෙලා හදපු එකක් සැලැස්ම දීලා ඒක ක්‍රමානුකූලව ඒ අක්කරේ වගා කරා හැමදේම ඒතකොට ආදායම් වැඩි වෙනවා සත්ත්ව පාලනය තියෙනවා තියෙනවා ඒතකොට කාබනික හරක් එහෙම ඉන්නවනම් එවයින් ගෙදරට විදුලිය. එතකොට ඩ්‍රිප් ඉරිගේෂන්. ඒ ඔක්කොමත් එක්ක අපි වසම් 500 ගානක් තියෙන 575ක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වසම් 500ක මෙවැනි ගොවි පොළවල් 500ක් කරා. 500ක් නේ 5000 ඒ ග්‍රාමසේක වසම් වල 10 බැගි. ඉතින් ඒකේ හොඳ ප්‍රතිඵලයක් විශේෂයෙන්ම කියන්න ඕනේ ඒ ව්‍යාපෘතියට අපි ව්‍යාපෘති ඉදිරිපත් කරාම එදා හිටපු ජනාධිපතිතුමිය චන්ද්‍රිකා මැතිණිය විශේෂයෙන්ම උදල් දුන්නා. අපි අපි අගය කරන්න ඕනේ. ඒ නිසා අපිට පුළුවන්කම ලැබුණා එයාට ක්‍රමානුකූලව වගා කරන්න ආදායමක් සොයා ගන්න. ඉතින් මේ වගේ ඒවා අපි අත්හදා බලන්න කැරේ හම්බන්තොට. ඉතින් අපි ඒක සාර්ථක නම් අඩුපාඩු සොයලා ලංකා පුරා ව්‍යාප්ත කරන්න පුළුවන්. ඒතකොට මේ ග්‍රාමීය ආදායම නිෂ්පාදනය අපිට මේ රටින් ගේන වැඩක් නැහැ. බලන්න අපි මිදි වලට කොච්චරද රට යවනවද කියලා. දැන් යාපනයේ හොඳට මිදි වැවෙන. හම්බන්තොට මිදි වැවෙන. නමුත් මිදි වගා පටන් ගත්තා හම්බන්තොට. යාපනයේ නෑ ඉස්සර ඉඳන් තිබුණානේ. මිදි වගා පටන් ගත්තා ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව එකට දායක වුණා. කෘෂිකර්මයක් දායක වුණා. ගොවීන් තෝරගත්තා උපදෙස් දුන්නා දැනුම දුන්නා සියලු උපකරණ දුන්නා. මිදිත් හොඳයි. නමුත් ඒකේ රෝගයක් හැදිලා නැවතර උනා. කරේ. දැන් ඒකේ අර වියදම්
කරපු මන්ත්‍රීතුමා විනාඩි එකක් තියෙනවා.
ඉතින් මේ වගේ. ඊට පස්සේ අපට උපදෙස් ගන්න. අපේ කාලේ හදුවා තවත් එකක්. ගොවි සරණ සේවය 19-20. දැන් ගොවින්ට පුළුවන් වෙනවා තමන්ගේ ඉඩම ඉඳගෙන 19-20ට කතා කරලා අවශ්‍ය උපදෙස් ගන්න. ඒක ව්‍යාප්ත වෙන්න ඕනේ. ඒක තවත් ජනතාවට තව කිට්ටු වෙන්න ඕනේ. මෙහෙම වුණොත් අපි බලාපොරොත්තු වෙන ග්‍රාමීය ආර්ථිකය දියුණු කරන්න පුළුවන්. 2014 දී හම්බ වුණ විශාල මුදලක් ආර්ථික කටයුතු අවස්ථාවේ. කුකුළු පාලනය පටන් ගත්තේ ගොවි පොළවල්. අපි මං හිතන්නේ තිස්සමහරා මැතිවරණ කොට්ටාෂයේ පවණක් 400ක් විතර හැදුවා. කුකුළු පටව 200යි. ඒ ගන්න එක්කෙනා කූඩු හදා ගන්න ඕන. ඒ දෙන එක්කෙනා දවසේ අර ඔක්කොම කොට කපලා පිහාටු කපලා ඔක්කොම දෙන්න ඕන. එතකොට අරගෙන වාසිකින් ආදායම ඉතින් මේක පසු විපරම් නොකරොත් විතර ටික ගත්තා විතර නවත්තනකොට කුකුළු ටික වික්කා ඊට පස්සේ සල්ලි වලින් ආපහු කුකුළු ගන්න. එහෙම නවතිච්ච තරම් හම්බවතර තියෙනවා. ඉතින් මේක තමයි ඉතින් මේවා අපි පසු විපරම් කරගෙන ගියොත් අපිට කර්මාන්තේ පිටරටින් ගෙන්නන දේවල් ඒ සියල්ලම නතර කරන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා ඔබට වියලි කලාපයේම ජීවත් වෙන යෝජනය කරන ඇමතිවරයෙක් හැටියට මේ කටයුතුම ඉදිරි මාස 4-5ක්වත් කරන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.